ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
හිමොෆිලියා රෝගය යනු අපාතර සිටින ඇතැම් පිරිසක් පීඩා විඳින, එහෙත් ඇතැම් විට අප නොදන්නා රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වයේ පවතින ලේ කැටි ගැසීමේ අඩු බව මත එම පුද්ගලයන් කැපීම් වැනි තුවාල සිදුවීමෙන් බෙහෙවින් ආරක්ෂා විය යුතු වෙනවා. එවකෙම ශරීර අභ්‍යන්තර ලේ වහනය සඳහාත් මෙම රෝගී තත්ත්වය ඍජු ලෙසම බලපෑමක් සිදු කරනවා. ඉතින් මේ අප්‍රේල් මාස 17 වැනිදාටදී තිබෙන ලෝක හිමොෆිලියා දිනයට සමගාමීව අද දවසේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපි හිතුවා. මේ සඳහා SBS සිංහල සේවයත් සමඟ අද දවසේදී වික්ටෝරියා ප්‍රාන්තයේ සිට සම්බන්ධ වෙනවා චමීර රණතුංග වෛද්‍යතුමන්. ආයුබෝවන් කියලා ඔබව පිළිගන්නවා වෛද්‍යතුමනි SBS සිංහල සේවය වෙත. හොඳයි වෛද්‍යතුමනි, එහෙමනම් මේ හිමොෆීලියා රෝගය යනු කුමක්ද කියන කාරණාවත් එක්කම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
හිමොෆීලියා රෝගය කියන්නේ ප්‍රවේණීගත රුධිරයේ කැටිගැසීමේ දුර්වලතාවයක්. අපි මේක ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදනවා, හිමොෆීලියා A සහ හිමොෆීලියා B කියලා. රුධිරයේ තියෙනවා මේ කැටිගැසීමට උදව් කරන උපකාරක සංයෝජන. ඒවා නිෂ්පාදනය නොවීම නිසා රුධිරයේ අධික ලෙස මේ ගැලීම සිදුවීම තමයි හිමොෆීලියාවේ ඇති වෙන්නේ.
වෛද්‍යතුමනි, දැන් ගැටලුවක් තිබෙනවා තමන්ට හෝ වෙනත් පුද්ගලයෙකුට මේ රෝගය පවතින බවට කොයි ආකාරයෙන්ද හඳුනාගන්නේ කියලා. මොන වගේ රෝග ලක්ෂණද මේ රෝගය පවතින්නේ කියලා අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න.
රෝග ලක්ෂණ වශයෙන් ගත්තොත් එහෙම රුධිරයේ පහසුවෙන් කැටි ගැසෙන එක නැති නිසා කැපීම් සීරීම් වලදී අධික ලෙස රුධිරයේ ගැලීමට ලක් වෙනවා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සාමාන්‍ය කෙනෙක්ගේ රුධිරය මේ කැටිගැසීමට ලක් වෙනවා මිනිත්තු 9ක් 10ක් අතර මැක්සිමම්. ඉතින් ඊට වඩා රුධිරය ගලනවා නම් ඒක මේ සමාන වෙලාවට ලක්ෂණයක් වෙන්න පුළුවන් මේ වගේ හිමොෆීලියා වගේ රෝගයක. එතකොට රුධිරය කැටි නොගැසී ගලන වගේම තව මේ සමමතු පිට කැලීම් වගේ ඇති වුණාම බෲසස් වගේ ඇති වෙනවා නිකම්. බොහොම පහසුවෙන් බෲසින් ස්කින් එකේ ඇති වෙනවා නම් ඒකත් සමහර රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. එන්නත් වලින් පසු මේ ලේ කැටි නොගැසී ගැලීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තව මුත්‍රා සමග ලේ ගැලීම, නාසයෙන් පහසුවෙන් ලේ ගැනීම, සමහර වෙලාවට සමහර කට්ටියට මේ හිසේ මේ ඇතුලේ නහර පිරලා ලේ ගැලීම වගේ දේවල් වුණත් වෙන්න පුළුවන්. ප්‍රෙෂර් එකෙන් වැඩි වෙලා එහෙම නැත්නම් හිසේ මොකක් හරි මේ ගැටීමක් වගේ වුණොත් එහෙම.
ඔව්, ඔබ මේ සම්බන්ධයෙන් මීට පෙරත් සඳහන් කරා. අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න මේ හිමොෆීලියා රෝගය ඇතිවීම සඳහා කුමන ආකාරයේ හේතුන්ද ප්‍රධාන වශයෙන් බලපාන්නේ කියලත්.
ඔව්, හිමොෆීලියා රෝගය ඇත්තට මම කිව්වා ඉස්සෙල්ලා ප්‍රවේණිගත රෝගයක් කියලා. ඒ කියන්නේ ඒක ඉන්හෙරිටඩ් රෝගයක්, ජාන සම්බන්ධයෙන් ඇතිවන රෝගයක්. එතකොට අපිට මේ දකින්න ලැබෙනවා හිමොෆීලියා රෝගයේදී පිරිමි සහ කාන්තා ජාන. එතකොට X ජානයේ සහ Y ජානයේ, X ජානයේ ප්‍රධාන වශයෙන්ම දුර්වලතාවයක් නිසා හිමොෆීලියා රෝගය ඇති වෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් කාන්තාවන්ට අඩුවෙන් බලපාන රෝගයක්. පිරිමි කට්ටියට තමයි වැඩිපුර බලපාන්නේ. එතකොට මව කෙනෙක්ට එම X ජානයයි තියෙන්නේ. එතකොට ඒ X ජානයේ මේ හිමොෆීලියා A හෝ හිමොෆීලියා B දුර්වලතාවය තියෙනවා නම් ඒ X ජානය තමාගේ ළමයාට මේ ට්‍රාන්ස්ෆර් වුණාන් පස්සේ ඒ පිරිමි දරුවෙක් නම් ඒ පිරිමි දරුවන්ට සාමාන්‍යයෙන් 50% විතර ප්‍රතිශතයක එකක් තියෙනවා හිමොෆීලියා වැළඳීමට. එතකොට හිමොෆීලියාව වැළඳීමේදී හිමොෆීලියාව වැඩිපුරම ගොඩක් දරුණුවටම රෝග ලක්ෂණ මතුවන්නේ පිරිමි දරුවන්ගේ. ඉතින් මේක X හා Y ක්‍රොමසෝම් අතර තියෙන මේ ඒ දුර්වලතාවයන් නිසා ඇති වෙන රෝගයක්.
හොඳයි වෛද්‍යතුමනි, මේ අපි කවුරුත් දන්නවා මේ වන විට ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත් ලබා දී මේ වැඩපිළිවෙල අඛණ්ඩව සිදු වෙනවා. ඒ අතරතුර මේ ලේ කැටි ගැසීමේ අවධානම හේතුවෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දීම වයස් අවුරුදු 50ට වැඩි පිරිස සඳහා නිර්දේශත් වුණා. ඉතින් මෙවැනි අර්බුදකාරී තත්වයක් මත මේ හිමොෆීලියා රෝගී තත්වයේ පවතින පිරිස සඳහා කොයිතරම් දුරකට කොරෝනා එන්නත ලබා ගැනීම ආරක්ෂිත වනවද කියලත් අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න.
ඔව්, දැනට ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබා දෙනවා ඇස්ට්‍රාසෙනිකා කොරෝනා එන්නත සහ ෆයිසර් කොරෝනා එන්නත. ෆයිසර් කොරෝනා එන්නත දැනට ලබා දෙන්නේ මේ ගොඩක් වෙලාවට හොස්පිටල් එකේදී. මොකද ඒක දැනට ස්ටෝ කරන්න සාමාන්‍ය -70 degrees විතර අවශ්‍යයි. ඒ වුණාට ඇස්ට්‍රාසෙනිකා මේ එන්නත සමාගයේ ලෝකල් මේ පවුල් වෛද්‍යවරයාගෙන් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. මේ වැක්සීන් දෙකම හෙමෝෆීලියා තියෙන කට්ටියට ලබා ගත හැකි. ෆයිසර් වැක්සීන් එකයි ඇස්ට්‍රාසෙනිකා වැක්සීන් එකයි සාමාන්‍යයෙන් ඩෝසස් දෙකක් ගන්න ඕනේ. එතකොට ඇස්ට්‍රාසෙනිකා වැක්සීන් එක ඩෝස් එක ෆස්ට් ඩෝස් එක අරගෙන සාමාන්‍යයෙන් සති 4ත් සති 12ත් ඉන්න ඕනේ දෙවැනි ඩෝස් එක ගන්න. ෆයිසර් වැක්සීන් එක සාමාන්‍යයෙන් සති 3ත් දවස් 42ක් අතර ලබා ගන්න පුළුවන් දෙවැනි එන්නක. එතකොට මේ දෙක මේ එන්න දෙකම හෙමෝෆීලියා තියෙන කට්ටියට ලබා ගත හැකි.
හොඳයි වෛද්‍යතුමනි, දැන් එන්නතක් ලබා ගැනීමේදී යම් කිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතු වෙනවා. දැන් යම් අයකුට මේ හිමෝෆීලියා රෝගයේ තත්ත්වය පවතිනවා නම් ඒ පුද්ගලයා කොරෝනා එන්නත ලබා ගැනීමට පෙර ඒ සඳහා විශේෂයෙන් සූදානම් විය යුතුද යන්න කියලත් අපි කැමති අවසාන වශයෙන් ඔබතුමන්ගෙන් දැනගන්න.
සාමාන්‍යයෙන් අපි දැන් මේ හිමෝෆීලියාව මයිල්ඩ් හිමෝෆීලියාවක් නම් තියෙන්නේ. එතකොට මේකට බෙහෙත් මොනවද දැනට ගන්නෙ නැත්නම් කලින් එන්නත් ඒ පුද්ගලයන් ලබාගෙන තියෙනවා නම් ප්‍රවේශමෙන් අපි කියන්නේ ෆ්ලූ වැක්සීන් එක, නියුමෝනියා වැක්සීන් එක වගේ දේවල් අනන් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේකට වෙනමම පෙර සූදානමක් කළ යුතු නැහැ. හැබැයි අපි දන්නවා ඇති මේ එන්නත ගන්න ඉස්සෙල් සති දෙකක් පෙර වෙන මොනවත් එන්නත් ගන්න හොඳ නැහැ කියලා. ඉතින් ඒක විතරයි පෙර සූදානමකට තියෙන්න ඕනේ මයිල්ඩ් හිමෝෆීලියාවක් තියෙනවා නම්. අපි ඊළඟට ගන්න ඕනේ සිවිය. ඒ කියන්නේ දරුණු ලෙස හිමෝෆීලියාව තියෙනවා නම් එතකොට ගොඩක් වෙලාවට මේ වගේ කට්ටිය තමන් දන්නවා තමන් හෙමටොලොජිස් කෙනෙක් හම්බෙලා තියෙනවා ඇති. සමහර වෙලාවට තමන්ගේ පවුල් වෛද්‍යවරයා නැත්නම් රුධිර සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක් දැනට හම්බෙනවා ඇති. එහෙම කට්ටිය ගොඩක් වෙලාවට ක්ලොටින් ෆැක්ටර් කන්සන්ට්‍රේට් එකක්, මේ කියන්නේ මේ රුධිරය කැටි ගැසීමට උපකාරක වන ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා වෙන්න පුළුවන්. එහෙම ගන්නවා නම් ඒක තමන් ගන්නේ මොකක් හරි එන්නතක් ගැනීමට පෙර නම් ඒ රුධිර කැටි ගැසීමට උපකාරක වන ක්ලොටින් ෆැක්ටර් කන්සන්ට්‍රේට් එක එන්නත ගැනීමට පෙර එදා ලබා ගත්තා නම් හොඳයි. එතකොට අර ලේක් කැටි ගැසීමට ඒක උදව් වෙනවා. ඒ වගේම සමහර කට්ටිය හිමෝෆීලියා ඒ වලට ගන්න හෙමිලිබ්‍රා කියලා මේ මෙඩිසින් එකක්. ඒ හෙමිලිබ්‍රා මෙඩිසින් එක සාමාන්‍යයෙන් සතියකට සැරයක් ගන්නවා. ඒ ගන්න කට්ටියට වෙනමම පෙර සූදානමක් වෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට තමාගේ පවුල් වෛද්‍යවරයාත් එක්ක සමග කතා කරලා ඒ ඉන්ජෙක්ෂන් එක මේ එන්නත මේ කොවිඩ් එන්නත ඕන වෙලාවක ලබා ගන්න පුළුවන්.
හොඳයි, අපි සිදු කරමින් සිටියේ අප්‍රේල් මාස 17 වෙනිදාටදී තිබෙන ලෝක හිමෝෆීලියා දිනයට සමගාමීව එම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සහ ඔස්ට්‍රේලියාව තුළ මේ වන විට ලබා දෙන කොරෝනා එනත් මේ රෝගයෙන් පෙළෙන පිරිස සඳහා කොතරම් දුරකට ආරක්ෂිතද යන්න සම්බන්ධයෙන් මේ සඳහා අද දවසේදීත් අපත් සමග සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිට වෛද්‍ය චමීර රණතුංග වෛද්‍යතුමන්. එමනම් වෛද්‍යතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.